ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ
අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.
කොන කරණී සූත්‍රයෙන් පාළියෙන්මනේ ඒක හේමින් කියලා මං ඉතින් බද්දපාරියන්ගෙන් වාදේ ඉන්නේ පැනිරද බලන්න කවුරු කියලා මේ ඇඳ තුන හැටියට එහෙමයි. ඉතින් බද්දපාරියන්ගෙන් අඳුවල වාදේලා කරණී සූත්‍රය කියලා අර දස දිශාවට වඩනා මෛත්‍රී එක තේන පද 144ක්. නගරණ දිශාවේ සත්කොට්ඨාස 12ට වඩනවා. දකුණු දිශාවේ සත්කොට්ඨාස 12ට වඩනවා. ඔහොම දස දිශාවට වඩලා ඒ විනාඩි 10ක් විතර නෝකට මම දැනෙන්නේ නැතුව යනවා. අහස ඉන්නවද, ඇඳේ ඉන්නවද, පොළොවේ ඉන්නවද මොකොත් මම දැනන්නේ නැහැ. බය වටේට මට ඇහැ පියාගෙන ඉන්නේ. වටේට ඔක්කොම හඳ පායලා. හඳ එළිය තමයි මම මේ ඉන්නේ කියලා වාගේ සංඥාව එනවා. මේ ගෙයක් ඇතුලේ ඉන්නවා කියන සංඥාවක් නැහැ. විනාඩි 10ක් විතර යනකොට ඒක වෙයි. ඊට පස්සේ විනාඩි 30ක් විතර යන වැඩසටහන ඉච්චරයි. එහෙම මම නිදා ගන්නවා. නිදාගන්නේ යම් විදිහකින්ද පහත පාන්දර අවදින්නේ ඇඟිල්ලක්වත් කැලේලා නැ නින්ද ගිහින් තියෙන සැපෙන් ඒ වාස දඟලන වයසනේ ඒ වාසෙකින් පොඩි ළමයි දඟලනවානේ ඇඟිල්ලක්වත් අතක් වයසක් තෙල්ලන්නේ ඒම සමාධින් නින්ද ගිහින් පාන්දර පහත සීනුව තියාගන්නේ ඔර්ලෝසියේ දෙලා වදින් දෙතර එක පාත හැරෙනවා එතකොට පුදුම සතුටක් ඒ කියන්නේ අර සැපෙන් නිඳ ගියානේ. ඉතින් හරියම සතුටෙන් තමයි දවසේ අවදි වෙන්නේ. කියන්නේ නැගිටින්න ඉතින් ඒ කර්මී සූත්‍රේ හරි බුදු වුණ පාඩය නැගිටිනවා. ඉතින් පුදුම උනන්දුවකින් දවස ගෙවෙනවා. ජමක් ඇහුවාන එක පාඩ මතක හිටිනවා. ඒ වගේම કોઈ වෙලාවක හිතේ දුකක් නැහැ. හැම වැඩක්ම බොහොම සතුටින් කරන්න පුළුවන්. ඉතින් ඔහම මාස ගානක් තිස්සේ මම පුරුදු වුණා මම ඉතින් ඒ මුල් දවස්වල ඉඳලාම කියන හිතින් වචනින් ආකාසත්තාදි ගාථා කියලා තමයි නදාගන්නේ සිංහලෙ. අගට වචනින් කියනවා මට උතුම් ලෙස මහාන් දම්පරණ තැනක් ලැබේවා කියලා. එහෙම කියတာ. ඒ මොකද මේක තියෙන රසය මොනතරම්ද මේක තින් මහානිලා කරනවා නම් කොච්චර මේකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්ද කියලා හිතට ඇති වෙනවා. එනිසා දෙවියන් දෙක අර තින්දියල ඉතර ඒගයි තාපේකට දැනන්නේ ඒක කියලා ඉතින් මං කියන මන්ත්‍ර උතුම්ගේ සමහර දම් පුරන්න තැනක් ලැබේවා. කොහොම ඉන්නකොට මගේ හිත කුරුදු කරා හිත ඉබේම කියවනවා. මගේ ධානන් වහන්සේ මට බොහෝම ආදරේ නේද මට යෙන් වෙලා ඉන්න පුළුවන් දැස් කියලා. ඉතින් හිතනවා හා මට පුළුවනේ. මං යාජලා දෙන්න මල්ලා දෙන්න අක්කලා එහෙම මට හරි ආදරේ නේද මට යෙන් වෙලා ඉන්න පුළුවන්ද? හා පුළුවනේ. මට ගමෙන් ඈත් වෙලා කැලෑව තියෙන හිත පුළුවන්ද? ආ පුළුවනි. මට වික්ෂුන් ස්වාමීන් වහන්සේ ඉන්න තැනක දරදී ඇදලා වතුණු උකල දීලා පොඳුණු උකල දීලා වස්තිලියෙක් වෙලා භාවනා කරගන්නම පුළුවන්ද? ආ පුළුවනි. මට කෑම මන් නම් ඉතින් කැලේ කොටයක් හරියට අනුභව ඉන්න පුළුවන්. ආයේ පුළුවනි. එකක් ගන්නවම හිතෙනවා. ඒක කවුරු කියලා නෙවෙයි. හරි හිතර නිකන් මේ පෙරහුරුවක් වගේ ඇති වුණා. කොහොම ඉන්නකොට එක දාසක් අපේ ආරණ්‍ය තියෙනවානේ ආරණ්‍ය ස්වාමීන් වහන්සේලා එක නමයි දෙනමයි එකාලේ ඉන්නේ. ඒ දායකතුමා අපේ පඬිතු ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් කියලා දෙන අපට ස්වාමීන් වහන්සේ තව ඕන. ස්වාමීන් වහන්සේ කියවල කවුරු හරි මහාන කරගන්න කියලා. එනිසා ඒ ආරණ්‍ය කිට්ටුව ගම් දෙක තුනකින් ළමයි තුන් දෙනෙක් හොයාගෙන දහසින් ගන්නලා ඉතකෙස් බාලා ගුරු ඇඳගෙන ආරන්නේ ඉන්නවා. ඒ දැක්කේ තේනම් අය අපේ ගේ ඉස්සරහින් යනවා වෙන ආරන්නේකට කයින්. ඉතින් අපි අපේ ගෙදරට ඇඳවලා මේ තේ හැම ගිලන්පස දුන්නා හවස 3ට විතර. ඉතින් මේ දරුවෝ එක්කෙනෙක් වයස 10යි, එක්කෙනෙක් වයස 11යි, එක්කෙනෙක් 12යි. ඉතින් මට ඒක වැදිනේ. මං කල්පනා කළා මටත් වයසෙන් අඩු ළමයි දැන් ලෑස්තිනේ. මං ඉතින් දැන් හිත හිතා ඉන්නවා තාම ජීවත් නැහැ කියලා හිතාන එදා ඉතින් කල්පනාවට වැටුණා. කොහොදා දවල් කවුරුත් නැති වෙලාවක ධ්‍යානන් වහන්සේ දවල් කෑම අරගෙන වාඩිලා ඉන්නකොට මංගින් යන්නා. සුවද කොහොමවත් යනවා එනවද? නෑ පුතා කොහොමවත් යන්නේ. එහෙනම් අපච්චි මම පාරණෙට කියන්නේ. කියලා ඇයි? මම මහනෙන්න ඕන. ඉතින් තිකක් වම ධ්‍යාන ඉස්සක් දෙලා හා හොඳයි කියලා. ඉතින් මන්ට මලක් තිබුණා වගේ සතුට ඇති වුණා. එපා කියන්නේ මං කෝ දැම්මම යන්න ඕනේ. ඉතින් ඒ දැම්මම යන්නේ. මගේ ආයියා එපා කිව්වොත් මොකද ඒ කවුරුත් වැඩි හිටියන්න මං කී කරුවිනේ. දැන් පුතා අපි යන්න කියලා මං බේර ගන්නම් හිතුවේදී අපි යමු රැස්සියලා ධානේට අරගෙන. ඉතින් මට එදා ඉවසුම් නැ සන්තෝෂේ. කාටවත් කියේ නැ මගේ කුංචි අයියා කෙනෙක් හිටියා. එදා හවස මම මගෙන් හා මල්ලි මොකද කොහටද ගිහින් වැඩකට ගියේ නැත්තේ? මං හිතුවේ කියන්න කිව්වේ නැ. මොකද හන්දෑ ඔකට කතාවක් ඉයි කියලා. හැබැයි කවුරුවක්වත් මෙහෙම බාධා නොකරන බව දන්නවා. මොකටද වඩා පිටිසු දෙන් තියාගන්න. එකිනෙකාගේ වචනයක් හිතුනොත් ඒකත් බාධාවක් නේ කියලා. ප්‍රසිතින් අපේ ධ්‍යානන් වහන්සේ මේ අනිස්සනික ගවල්ලුවට වැඩි හිටියන්න ගමී කියලා. බහෝදා උදේ ඉතින් මම ලෑස්ති වුණා. ඒකවල කුංචයයට කිව්වා, ලොකෝයයට කිව්වා, අක්කාට කිව්වා, කොටුමු කියලා. ඉතින් පිටත් වුණා දානෙත් හදාගෙන තව කාණ්ඩිකුත් එකතු වුණා. ගම් පිය මං වෙනකාම කඳුළු වැටෙනවා. සන්තෝෂේ. ඒ කියන්නේ මේ මාස ගණනාවක් හිත හිතා හිටිය අදිස්ථානේ දැන් ඉස්තුණා නේද කියලා. ඉදායකින් එතකොට හිටියේ ආරණ්‍ය ලොකු ස්වාමීන් වහන්සේ ඉතර අනිසුකම හරි හොද ගිහිල්ලා. ඉතින් මගේ ශ්‍රාණන් වහන්සේට හරි සුහදයි පානේ ස්වාමීන් වහන්සේගේ හතර පොවටම සිල් ගන්න හොඳ උපාසක මහත්යන්. ඉතින් මගේ අසල්ල ලොකු ස්වාමීන් වහන්සේ ගතවද කියලා කිව්වා. ස්වාමීන් වහන්සේ මේ මගේ පුතා දරුවා ස්වාමීන් වහන්සේට බාරයි. ස්වාමීන් වහන්සේ මේ දරුවා හදාගෙන මහාන කරගන්න. ඉතින් ඒ වෙලාවේ කෙටි අනුශාසනාවක් කියලා ඉතින් මම බාරගත්තා. ඊට පස්සේ ඉතින් පහෝදා එදා ඉතින් මම ආධුනිකයන් අනිත් තුන් දෙනාත් ඒ ඉත පහෝදා තමයි ආවේ ගමන ගිහිල්ලා. ඉතින් පහෝදා මුළු ගමේම පිරිස ආවා. ඉතින් දානෙත් හදාගෙන ඉතින් දවල් දාන එක තුචි වෙලා මම පැත්තකට කැඳවලා මගේ ත්‍යානන් වහන්සේ කියනවා පුතා මේ හදිසි තීරණයක් එන්නේ තිනේද? හදිසි තීරණ නම් හදිසි වෙනස් වෙනවා. ඉතින් මහනුලා වෙනස් වෙන එක අපට මදිකමක් නේ. එහෙම එකක් තියනවා නම් අපි දැන් ආපහු ගෙදර යන් කිව්වා. මම ඉතින් වැඳගෙන කිව්වා මම මේ ආපහු යන ගමනක් නෙමෙයි ආවේ කියලා කාරණේ කිව්වම සාදුකාර දුන්නා. ඉතින් ඊට බහුවදාම ඉතකෙස් බාල දස පිළිගත්තා. ඉතින් මන්ට ඒ උපාසක වරුන් දෙනවා නමක්. ඒ නමක් සඳහා සලාක ලියලා ස්වාමීන් වහන්සේ භාජනයක දාලා මට කිව්වා ඒක සලාකයක් ගන්න. මට ලැබුණා මෛත්‍රී උපාසක කියලා. මම හිතුවා මේ මෛත්‍රී වඩාවු නිසා. ඉතින් පහවදාම අපි එක්කරගෙන ගියා ඒ ස්වාමීන්සේ ගමට විගොඩ. සම්පහ විගොඩ. ඒ සාමන සසනීපයක් තිබුණා. ඒකට ප්‍රතිකාර ගන්න ඒ ගමට දන්ලා තිබුණා එන බව. ඒ ගමේ ඒ ස්වාමීනාථගේ අයියා අයියලා කීප දෙනෙක් ඉන්නවා විදුහමකතිලම. ඉතින් ඒ අස්සෝ මේ තියෙන හොඳ විවේක වස්සක් කොල් වස්සක් ඕගේ අපට කුටි තුනක් හදලා තිබුණා. අපි ගියා ඔක්කොම 6 දෙනෙක්. මමයි ඒ ලොකු ස්වාමීන් වහන්සේ අර කුඩා උපාසකවරු 3 දෙනයි ප්‍රධාන දායක තුමයි. ඉතින් අපි ඒ කුටි වලට ගිහිල්ලා මාස හතරක් මේ කාලේ ඒ කටුව තුල ඉඳලා හිටියා. ඒක නම් ඉතින් අමතක වෙන්නේ නැහැ. මොකද එක තත්පරයක් නිකන් ඉන්නේ නැහැ. සාන්දර 3:50ට අවදි වෙන්නේ. දැන් 8 වෙනකන් අපිට තියෙන අනිවාර්ය දිනචරියාව. අය මොහොතක්වත් මේ නිකරුණේ නැහැ. දේලියට ඒ කාලසටහන ගෙන යනවා. උදේ පාන්දර ඒ වෙලාවට ආදීලා 4 ඉඳලා 5ට බද්ද පරියන්කෙන් භාවනා කරන්න ඕනේ. පහට බුද්ධ වන්දනා කරන්න ඕනේ. එතන විනාඩි 15ක් භාවනා කරන්න ඕනේ. 6ට වතාවත් කරන්න ඕනේ. 7ට සීල් දානේ හේනා දායකෝ ගිනා බුද්ධ පූජා කරන දානි ගන්න ඕනේ. කුම සුද්ධ කරන්න ඕනේ. ඊළඟට 8ට සක්මන් කරන්න ඕනේ. 9ට වතුර නාන්න ඕනේ. 10ට සිල්ලිපාතිය යන්නවර අපිත් යන්නවනේ ස්වාමීන් වහන්සේ පාසයෙන් තින්ද අපරත් වුණා භාජන සිල්ලිපාතිය ගියාම ලොකු ස්වාමීන් වහන්සේගේ පාසලේට ඔක්කොටම බස බෙදෙනවා අපට අර වැඳල වැඳල මුල් වර්ග මේ මුල් ගඳලා අපේ භාජනවට දෙනවා මේ එළවලු කලතුරු එමෙම ಜಾති ඉතින් ස්වාමීන් වහන්සේ නාඩි 15 කට බණ කියනවා අපි හොඳට අහගෙන ඉන්න ඕනේ ආපස්සේ 11 වෙනකොට ඇවිල්ලා බුද්ධ පූජා කියලා දාන බෙදා හදාන වළඳලා 12 වෙනකොට ඔක්කොම ආස්තල් මස්කල්ලා බුදුන් වඳින්න ඕන 12ට 12 කාලේ ඉවර 12 කාලේ ඉඳලා 12 අමාරණකම් ආර ස්වාමිනාසි කියව බණ අපි කියන්න ඕනේ අර බණ දායකයන් කියව බණ අපි කියන්න ඕනේ මේ විදිහට ඊළඟට අය දවාලට නිදාගන්නේ නැහැ ඊළඟට පටන් ගන්නවා එක වෙනකම් කුටි සුද්ධ කරනවා ඔකෝ මාගල්ලේ මෙලිට දාලා ඇඳ ඇතුලේ කොම එලියට දාලා සුද්ධ කරලා අවගස්සලා ඉතින් එකට පටන් ගන්නවා පොත කියන්නේ සඳෑවේ 4 වෙනකම් පොත කියවනවා පෑ තුනක් 2 3 පෑ තුනම 8 පාඩම් වෙනකම් පාඩම කියවනවා පාලි භාෂාව සම්බන්ධ පාඩම් කරලා දෙන්නේ ඊළඟ 4 5ට සක්මන් කරන පෑ පහට වස්තිලි වික් කරන්න ඕන. කයත බුදුන් වඳින්න ඕන. බුදුන් වඳලා පෙරී කියලා එතන විනාඩි 15ක් වහනා කරන්න ඕන මුල් කාලේ. ඉතින් සතියෙන් සතියට විනාඩි 15 20 කරා 25 කළා සතියෙන් සතියට 30 කළා 35 40 45 කියලා පැය වෙනකම් බදු පරියන්ගේ භවනා කරන්න ගුරුදු කළ වැඩි කලක් යන්න ඉස්සරේ. ඉතින් ඊට පස්සේ හැමදාම 7 ඉඳලා ඒ 6 ඉඳලා 7ට බුදුන් වඳලා අපි පිරි කියලා 7 ඉඳලා 8 බද්ද පදයන්ගෙන් භාවනා කරන්න ඕනේ. ඉතින් 8 වෙනකොට අපේ කාලසටහන ඉවරයි. කැමති නම් තව පාඩම් කරන්න හරි වැඩ කෙදෙනවා. ඉතින් ওই වෙනකොට අපේ සිල් ඇඳුම් හොඳට තෙමිලා. ඒ කියන්නේ වැඩ කරන දිගටම නමුත් කවදාකවත් ගෙදර සිහි වෙන්නේවත් නෑදෑයන් සිහි වෙන්නේවත් මොනවාක් වන්නේ බොහෝම පිරිසිදු වැඩගෙන යනවා. ඉතින් අපිට ඒ නුගට මාස 4 ඇතුළත පැයක් බද්ද පරියන්කින් ඉඳ පුළුවන්කම තිබුණා පැයක් බණක් කියන්න පුළුවන්කම තිබුණා හරි දුරුතු කෝයක් ආවේ කාලේ මට කිව්වා බණක් කියන්න දායකයෙක් බණ කියවල තැනට ඒගොල්ලෝ හරි වටිනවනේ ඉතින් මම මේ කියන්නේ ඇත්තට අර මෛත්‍රී භාවනාවේ තියෙන අනුසස් මාත්‍රයක් කියන එක දිනු කරනවා නම් කොච්චර ප්‍රතිඵල ලැබෙයිද නේ ඒ නිසා මම මේ වෙන හේතුවක් නෙමෙයි මට ඕනකම ඇතුනේ මේ ප්‍රතිපත්තිය රස විඳගන්න. ඒකමයි අරමුණ. ඉතින් ගිහි වෙන්න මෙහෙමනම් මේ පැවිදි වෙලා මේකටම යෙදලා ඉන්නවා නම් කොච්චර වටිනවද මගේ ගුරු මහත්තුරු මාව උසස් අධ්‍යාපනයේ තියවන්න ලෑස්ති කරා. මං කෝණේ මං තේපා. මට මේ පැත්තට යන්න ඕනේ කියලා මෙහෙට ආවා. උසස් අධ්‍යාපනයේ ගියන මට ආද මහානකමක් නැහැනේ. කොහේ හරි එක වැඩකට ඉඳලා ඉතින් හිර වෙලා ඉන්නේ. ඉතින් පස්සේ බැලුවාම මම පැවිදි වුණේ කේන්දර බාලා නෙමෙයි. මම උපසම්පදාවෙන්ද කේන්දර බාලා මේ තියෙන ලොකු ස්වාමීන් වහන්සේ ගෙන්නගෙන බැලුවාම ඒකේ තියෙනවලු අනිවාර්යෙන් පැවිදි වෙන කෙනෙක් කියලා. යෝගයක් තියෙනවලු. ඒක මටත් තවත් කෙනෙක් කිව්වා අර පිටිරි බණ්ඩාර සන්නස් කියලා අපේ උඩට ඉන්න මහත්මයේ දම්මස්සති. දාසක එකපාරට මුණ ගැහවන වාහනයකදී මගෙන් මූණ බාලහම හා ස්වාමීන් වහන්සේගේ කේන්දරේ මතකද? මොකද මතකයි. කියන්නේ. ඉතින් කිව්වහම කිව්වා අනිවාර්යෙන් ওই ලකුණු තියෙනවා නම් ගිහිව ඉන්නේ නැහැ කිව්වා. හතේ කොටුවේ 6 හරි 8 හරි ග්‍රහයෝ 4 දිනක් ඉන්නවා නම් අනිවාර්යෙන් පැවිදි වෙනවා. ඉතින් මගෙන් 6 කොටුවේ 4 දිනක් ඉන්න බලගතියලා ඉතින් අනිවාර්යෙන් පැවිදි වෙන්න උපන් කෙනෙක් කියලා එතුමත් කිව්වා. 6 කෝටි හරි 7 කෝටි හරි. 6 මීනදාසිය මීනදාසිය ඉන්න බුද්ධ ගුරු සිකුරු තනි හරි 4 දෙනා මේ වෙලාව. ඒ වගේම අර සතරින් ගිනාපු මේ ප්‍රාර්ථනාවක් වෙන්න නේද අපි අද. එහා ලෝකයෙන් මෙහා එන්න හිතන කොට කළ කුසලෙ දිහින් නේද මම මහලෙන්න ඕනේ කියලා. ඒ නිසා ඉතින් පැවිදි වෙන්නම යොමු වුණා. ඉතින් ඒක නිසා ඔය වාගේ අර ප්‍රතිපත්තියට නැඹුරු වෙනකොට තමයි ඇත්තට ඒක රසය දෙනුනහම තමයි සමේත වැඩි යොමු වෙන්නේ නේද? දැන් කුඩා කාලේ අපි චූටි කාලේ මම ඉස්කෝලේ යන්නේත් නෑ මම චූටි කාලේ. එතකොට අපේ ඥාති ස්වාමීන් වහන්සේලා කීපෙනා සිටියා ලොකු ලොකු තැන්වල. දඹුල්ලේ මහානායක වෙලා හිටියේ අපේ ලොකු පියා කෙනෙක් සිටියා. අපේ අම්මගේ පැත්තෙන්. තව අනුරාගොඩ කියලා පන්සලක අධිපති හිටියා මගේ ලොකු අයියා වෙනේ කෙනෙක් ලොකු අම්මගේ පුතා. තවත් ඒ වගේ එක්කෙනෙක් එතන හිටියා. සාහිත්‍ය පෙතිගේ පිටිය කියලා ස්මාපලේ පළාතේ. කොහොම මකුලේ මඬ කියලා සාලුක හඳුරු කෙනෙක් අපේ මා මහා හඳුරු කෙනෙක් අම්මගේ පැත්තේ. කොහොම පස් හය නමක් හිටියා ලොකු ලොකු ඔක්කොම මේ අස්කිරි පාර්තේහි ස්වාමීන් වහන්සේලා. ඔය දලදා මාලිගාවේ සේවා හිතන් කරන අපේ සමහර ස්වාමීන් වහන්සේ. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් අපි චූටි කාලේ ඇවිල්ලා අපේ ගෙදර තමයි නවතින්නේ බොහෝ සෙයින් අම්මා ඥාති නිසා. ඊදාසක් කියනවා අපේ පන්සලට තියෙනවා මෙච්චර තේජිදා. කබර් තියෙනවා, කුරු තියෙනවා. අපේ පවුලෙන් මේ දරුවෙක් දෙන්න වහන කරගන්න කිව්වා. එහෙනම් මට හොඳට මතකයි. අපේ අම්මාගේ ස්වාමීන් වහන්සේට හරියට උදව් කරනවා, සත්කාර කරනවා. ඉතින් ඒ ගත්ත කරනම කිව්වා මගේ දරුවන්ට අපායට යන්න දෙන්න බෑ කිව්වා. කතා නැතුව හඳුරු නිස්සද්ද වුණා. ඒවා රැකලා අපායට යන්න දෙන්න බෑ කිව්වා. ඒක මගේ ලොකු ආයෙත් කරගෙන ගිහින් ඉතියා මහාන කරන්න උගන්වන්න මාසලේ ධර්ම දාජික කිරිවිනේ තුන් මාසයක් සිටියේ. අයියට ඒ පාමෙල අයියටට වයස 14ක වගේ වයස කිව්වා. මේ මොකද කාරණේ මේ හැමදාම පන්සලට දාන ගේන දැන් උනේ ගෙවල් වලට. ඉතින් ගෙවල් වලට ගියා මේ පන්සලේ අධිත්‍යා කියලා හිතන්නේ. ඉතින් අපේ ආයේ හරි ආත්මගතත්වය ඇති කෙනෙක්. ජීවිත නිකන්නේ යනවට කැමති නෑ. හැමදාම ගේ පිටපැත්තෙන් යනවා දාන පාස දාන පැත්තක ගියනේ. අයියා දෙපා වෙලා එකක් ඊළඟට දැන් ඔය දාන පොළවල් තියෙන සංගීත දාන ඔක්කොම අර ඉතුරු වෙනවානේ කැවිලි කැවිලි ඔක්කොම ගේන්න ඕනේ පන්සලට. එනනම් ලොකු හාමුදුරන් යන්දයට තියන්න ඕනේ. එහෙම අන්තිමට ලොකු හාමුදුරන්ද හැමදාම රාත්‍රියේ කෑම භාජනයක් ගේනවා ඩයබටික් කියනවා කියලා. ඉතින් ඕවා මෙව දැකලා එපා වෙලා ප්‍රියානන්ද දැන් දුන මේ අප්‍රජිමයි කියන්නේ gitu කියලා. ඔය කතාව මේ ළඟ දෙකියේ මන්ට. ඉතින් ඒ වාගේ තමයි. ඉතින් ඒවෙන් අපි දේරුණ ඇත්තට මේ යම් කිසි ඒ පිරක් නිසා. ඔව් දැන් ඒ මං ආරණ්‍ය ගත වුණා කියලා අපේ හිතියා අමුදුරුරු හරියට දොස් කියලා තියෙනවා මගේ පියාණන්ට. ඇයි මේ යව්වේ ආරණ්‍යට? අපේ පන්සල් මෙහෙම තියෙද්දි අවුරුදු 20ක් විතර නැකම් මා මුණ ගැහෙන්නව තියා බැන බැන හිතයල. ඊට පස්සේ මාව මුණ ගැහන්න ඕනේ වුණා. අනේ මං හොයාගෙන ගල්දුවටම අපේ මාමා වෙන හැඳුනේ. ඇවිල්ලා කියනවා ඉතින් තරහක් නැහැ ඉතින්. අතිනේ මාමන්දිනේ. ඉතින් කියන ඉතිරිය මටත් දැන් හිතෙනවා ආරන්නේ තියෙන නමුත් දැන් මට වයස. ඒකල අවුරුදු 5ක් යගින් අපවත් වුණා. ඉතින් ඒ වාග්යයකට ආරන්නේ තියෙන එක නොදන්න නිසා හරි කියලා කිව්වනේ. ඒක මලිකමක් කියලා දුක් ජීවිතයක් කියලා. නමුත් ආරණ්‍ය කියන එක ආධ්‍යාත්මික වශයෙන් මානසික සෝයාක් වෙන දෙන්න පුළුවන් එකම තැන. ඒත් එක දවසක් ඉතින් මම දැන් අවුරුදු 30කට වගේ ඉස්සර කටන පින්කමක තේනවා මමයි අපි කපකරු කෙනෙකුයි බස් එකේ ගාල්ලේ ඉන්න බස් එකෙන් අඹලංගොඩින් නැංගේ කොළඹ තේනවා. තව ඇත්තට මේ පාසල ලුගන්න අපේ ස්වාමීන් වහන්සේලා හතර පහ නමක් හිටියා. ඒ දුරින් ඉඳලා එන්නේ අපි එක බස් එකේ. ඉතින් මං එක කසා නැ මම සිටින් ඉන්න අයනේ. මං ඉන්නේ අයනේ මම. ඒක තෝරන බෙන්තරදී ඇත්තෝ තේ බොන්න බැස්සා. බෙන්තරේ තියෙන තේ බොන්න තැනක් බස් එක නවත්තලා. ඉතින් අනිත් ස්වාමීන් වහන්සේලා තේහෙන් දීලා ඇවිල්ලා මට කිව්වා මේ හාමුදුරුවෝ නැද්ද ගිලම්පසවක් ගන්න. මම කිව්වා මං ගන්නවා මල් ළඟ තියෙන උණු වතුර බෝතලයක් මං දැන් වැළඳුවා. ඔන්න කතාවට වැටුණා. ඉතින් දැන් කතා කරනවා එක මේක. ඉතින් මට කියනවා මේ කින කියන්නේ මොනවද? මොන් කියන්නේ හිත පිරිසුදු වීම. ඕවා මම බාර ගන්නවා පින් කියන જાති නිකම් බොරු කතා. උඹ ඉතින් ඒක මේක කී කියනකොට ඇහලා ඇයි ආරන්නේ ගත උනේ? මං කෝවකින් සීල රැකෙන්න පහසු නිසා. ඇයි මේ වගේ දරිද? සමාජ වලස් කරන්න ඕන. ඕකේ ඒකට සුදුසු සේවා කරයි. මං ඉතින් මේ එතකොට මේ අලුත්ගම නගරේ හරිය. මං කෝවකින් මේ කුඹුරක් කරන්න කැමති කෙනෙකුට මේ නගරය ඇතුළු කුඹුරක් කරන්න බෑ. කුඹුරක් තියෙන තැනකට යන්න ඕන. ඒ වගේ ඉතින් තමන්ගේ වැඩට නිස තැනට යන්න ඕනේ නිසා ආවා. කොහොම යනකොට ඔන්න දෙන්තර නෙමෙයි ආද. අලුත්ගම පහුවෙලා යනකොට තියෙනවානේ මොරගල්ලේ ලොකු වංගුවක් තියෙන ස්ථාගාර ළඟ. ඔතන බස් තුනක් එකක් වම් පැත්තේ නවත්තලා තියෙනවා. අපි කොළඹ යන බස් එක මැද්දෙන් යන්න හදනවා. අර එහෙන් කතරගම බස් එකක් යනවා අධිවේගෙන්. ඒකේන වේගෙන් බැලුවම කම්පණයේ තවන වාහනයක් ඊට වෙනවා. තනං අධිවේගයෙන් යන කතරගම බස් එක ඒක එන්නේ කතරගම යන්නේ කොළඹ ඉඳලා. අපි යන්නේ කොළඹ පැත්තට අපි බස් එක මැද්දේ. අරක වම් පැත්තේ නවත්තල එකක්. හරි ඒක අර වංගුවේ. මේ බස් එකෙන් අපේ බස් එක කම්පා වුණා. තව නූලකින් වදිනවා. ඒ කියන්නේ මං ඉන්නේ පැත්තේ මං අයිනෙන් තමයි ඒක වදින්නේ. ඉතින් කවුරුත් කෑලි හැවා. කලබල වෙලා. ඒතරම මේක ලෝක කම්පණයකට බස් එකපත් වුණා. ඉතින් ටිකක් වම ගානක් ගියාට පස්සේ අර ඒ කතා කරපු එතනමස් වෙනවා සිංහති කෙනෙක් සිටිය නිසා දේරුණා හරි මං කෝ අපින් තේරුණා හරි කියලා අර මේ දුරද ඒවාගේ තින්නේ ඇතට ඒ තමන් ප්‍රිය කරන පිළිවෙතට ගියාම ආධ්‍යාත්මික තැනසෙලි ඉඳගන්න පුළුවන් නේද? ඒ නිසා තින් අපි අරුණ මහත්තයා මහන්න වෙන්න එපා. මෛත්‍රී වදන්නේ. මෛත්‍රී වදන්නේ. මේක ආනිසංස ගොඩාක් තියෙනවා. මෛත්‍රී භාවනාවේ බොහෝම අනුසස් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය බොහොම සුළු වෙලාවක තේරුමක් ගන්නෙත් නැතුව මේක මෛත්‍රියක් කියලා හිතානාලේ කරන්නේ. ඒකෙත් අර වාගේ අනුසස් තියෙනවා. මේක තේරුමක් ඇතුවගනොත් කොච්චර ප්‍රයෝජනද නේ? පුළුවන් පුළුවන් පුළුවන්. මොනනම් මං මේ මෛත්‍රී වාක්‍යෙම කියන්නම්කො මේ සම්පින්තනේ වෙන හැටිද? අපි හැමදාම බුදුන් වඳිනකොට කියන අය.
ධර්මාර ශාස්ත්‍රාව කරතු අද දේශිකානන් වහන්සේ
අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ